SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අයිබුවන්, SBS සිංහල සේවය ඔබ වෙත ගෙනෙන සතියේ විදෙස් විත්ති විචාරය ලෝවටා සමගයි ඔබ එකතු වන්නේ. අදත් විදෙස් පුවත් විග්‍රහය ඔබ වෙත ගෙනෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබුවන් අමල්.
අයිබුවන් කසප.
සමාජ මාධ්‍ය තහනමකට මේ විරුද්ධව සාමකාමී විදිහට ආරම්භ වුණු විරෝධතාවයක් මේ ඉතාමත්ම කනගාටුදායක විදිහට ප්‍රචණ්ඩ කැරල්ලක් බවට පත් වෙලා නේපාලයේ ගිනිගත්තා. මේ වන විට මේ නේපාලෙන් වාර්තා වෙන තොරතුරු වලින් අපි අද කතා බහ පටන් ගමු.
ඔව් කසප, දැන් සඳුදා මේක ඉතාමත්ම සාමකාමීව සිය ගණනක තරුණ කොටස් වීදි බැසලා ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරේ සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව රජය විසින් පනවා තිබිච්ච තහනම ඉවත් කරන්නට කියලා. ඒ අවස්ථාව වෙනකොට සමාජ මාධ්‍ය ජාලා 30ක් විතර, විශේෂයෙන්ම WhatsApp, YouTube, Facebook වගේ සමාජ මාධ්‍ය ජාලා තහනමට ලක් කළ තිබුණා. රජය ප්‍රකාශ කළේ මේ තහනමට හේතුව එම සමාජ මාධ්‍ය ජාලයන් රජයේ ව්‍යාපදිංචිය සම්පූර්ණ නොකරපු නිසා කියලා. මේ අවස්ථාව වෙනකොට TikTok සමාජ මාධ්‍ය පමණයි නේපාලයේ පුරාවටම මක වෙදි තිබුණේ. ඉතින් මේ තරුණ කොටස් TikTok භාවිතා කරමින් සගයන්ට වීදි බසිනට කියලා ඉල්ලීමක් කරලා පසුව මේක ප්‍රචණ්ඩ තත්වයක් බවට පත් වෙලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව වටලන්නට සඳුදා විශාල පිරිසක් ඇතුළු වෙන අවස්ථාවේදී පොලිසිය විසින් වෙඩි තබලා 19 දෙනෙක් ජීවිතක්ෂර පත්වලා තිබුණා. ඒ එකම 500කට අධික පිරිසක් තුවාල ලැබලා තිබුණා. පහුවෙන්දා වෙනකොට මේ මරණ සම්බන්ධයෙන් විරෝධතාවයක් ඇති වෙලා රට පුරාම මේ විරෝධතාවය තිබුණා. නමුත් මේක කේන්ද්‍රගත වුණේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙනයි. මෙතනදී විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ඇතුල්වලා පාර්ලිමේන්තුව ගිනි තැබුවයි කියලා වාර්තා වුණා. ඒ එක්කම ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුත් මේ විදිහට මේ ප්‍රහාරවල ඉලක්ක බවට පත් වුණා. ඉන් පසුව හමුදාව වීදි බැසලා දැන් ඊයේ වෙනකොට හමුදාව විශේෂයෙන්ම යුද ටැංකි අගනුවර සංචාරය කරන එහෙම නැත්නම් මුර සංචාර ආරම්භ කරලා තත්වය සෑහෙන දුරට පාලනය කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට තාමත්ම දරුණුවට පැතිර ගිය මේ විරෝධතාවයේ ප්‍රතිපලයක් හැටියට රටේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වලා තියෙනවා. තව අමාත්‍යවරු කිහිප දෙනෙකුත් මේ ආකාරයෙන් අස්වනයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම රජය සඳහන් කරලා තියෙනවා අර සමාජ මාධ්‍යවලට පනවා තිබුණු ඒ තහංචි ඉවත් කරලා නැවතත් ඒ සමාජ ජාල ක්‍රියාත්මක වෙන තත්වයට රජය කටයුතු කළයි කියලා. ඉතින් මේ වෙනකොට හමුදාවේ ආරක්ෂාව ඇතිව සෙමින් කත්මණ්ඩු නුවර නැවතත් යථා තත්වයට පත්වමින් තියෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් වීදි වල විශේෂයෙන්ම අගනුවර රථවාහන පුච්චාදම පොලිසිය සහ රජයට අයිති වාහන පුරුස්සාදමින් ඒ වගේම ඒ ගොඩනැගිලිවට හානි කරපු තත්වයක් මේ වෙනකොට දිස් වෙන්නට තියෙනවා.
මැද පෙරදිග යුද උණුසුම මේ තව තවත් උත්සන්න කරමින් ඊශ්‍රායලයේ කටාර් රාජයේ තෝරාගත් ස්ථානවලට එල්ල කළ මේ හදිසි ගුවන් ප්‍රහාර නිසා සමස්ත ලෝකයේම තැතිගැන්මකට ලක් වුණා. සාමාන්‍ය මේ ඊශ්‍රායලයේ පැත්තේ හිටගන්න ඇමරිකානු ජනාධිපතිවරයා පවා මේ සිදුවීමත් එක්ක ටිකක් වෙනස් ප්‍රතිචාරයක් නේද පළ කළේ.
ඔව්, දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයා ඉතාමත්ම මිත්‍රශීව කුළුපගුව නෙට්නයාහු අග්‍රාමාත්‍යවරයාට මේ ඉස්රායල් නායකයාට හැම අවස්ථාවකදීම සහය දක්වමින් තිබුණා. ඒ උනාට මේ අවස්ථාවේදී මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරලා තියෙන්නේ මේ කටාර් රාජ්‍යයේ නැත්නම් ඩෝහා අගනුවර ඊශ්‍රායලය විසින් මේ එල්ල කරපු ප්‍රහාරය එල්ල කරනවත් එක්කම ඔහුට මේ පිළිබඳ දැනුම් දුන්නා. නමුත් එය ඔහු කිසිසේත්ම අනුමත කළේ නැහැයි කියලා ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙතන සඳහන් කරලා තිනවා. ඒකම ඔහු දැඩි කනස්සල්ල පළ කළ තිනවා. ප්‍රථම වතාවට මේ ආකාරයෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙටනියාහුගේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන තත්ත්වයට පත් වෙලා තිනවා. මේකට හේතු වෙලා තියෙන්නේ ඇමරිකාවේ ඉතාමත්ම ප්‍රබල සමීපතයක් වෙන කටාර් රාජ්‍යයේ තමයි ඊශ්‍රායලය මේ විදිහට මේ ප්‍රහාරය එල්ල කරේ. මේ ප්‍රහාරය තුළින් කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වයට විශාල හානියක් තර්ජනයක් වුණා කියන කාරණාව මතු කරලා තියෙනවා. ඒ එක්කම මෙතන කටාර් රාජ්‍ය තමයි දැන් අවුරුදු දෙකක කාලයක් තිස්සේ ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා තුන්වන පාර්ශවයේ මැදිහත්කරුවෙක් හැටියට දිගින් දිගටම කටයුතු කළේ. පහුගිය අවුරුදු දෙකේ පවත්වාගෙන ගිය ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා මේ ප්‍රහාරයත් එක්ක. ඒ එකම සියලුම යුරෝපීය නායකයන් ඉතාමත්ම දැඩි ලෙස මේ ප්‍රහාරය එලා දැකලා තියෙනවා. මොකද සාමය සඳහා සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා ඒ ගත්තු ව්‍යායාමයට මේක මරු පහරක් හැටියට තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒකම මැද පෙරදිග තත්වය තවත් මේ යුද තත්වය ඉතාමත්ම තීව්‍ර කරන්න මේක පාදක වුණා කියන චෝදනාවත් ඔවුන් එල්ල කරලා තියෙනවා.
දේශපාලන කුණාටු සහ කැළඹීම් ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. නමුත් මේ සතියේ යුරෝපීය දේශින් අසන්නට ලැබුණු පුවත් අනුව නම් මේ බ්‍රිතාන්‍යෙත් ප්‍රංශෙත් අභ්‍යන්තර දේශපාලන භූමිකාවේ පෙරළි රැසක් සිදුනා නේද අමල්?
ඔව්, ඇත්තටම මේක පටන් ගත්තේ කසප ප්‍රංශයේ ජනාධිපති මැක්‍රොන්ට ඔහුගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිකම නිසා ඔහුට සභාග ආණ්ඩුවක් තමයි පිටන්න සිද්ධ වෙලා තිබුණේ. නමුත් දැන් ඔහුගේ පාලන තන්ත්‍රය යටතේ ඔහුගේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඇති කළ තිබුණා. අතරම මේකේ විශේෂ කාරණාව වෙන්නේ ඒ විශ්වාස භංගයට වඩා මේක තමන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින්ම හැදවපු ඡන්දයක්. ඉතින් ඒක තමන්ට එරෙහි විශ්වාස භංගයක් බවට පත් වෙලා ඔහුට තනතුරෙන් ඉවත් වන්නට සිද්ධ වුණා. ඉතින් මේ අනුව දැන් ප්‍රංශ ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා ඔහුගේ මේ දෙවන දුරකාලය තුළ තමන්ගේ 7 වෙනි අග්‍රාමාත්‍යවරයා පත් කර ගන්නට. ඒ එක්කම ඒ අල්ලපු රට බ්‍රිතාන්‍යයේ මේ විදිහම දෙයක් වුණා කසප, විශේෂයෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන්. ඇය ඉඩම් ගනුදෙනුවකදී රජයට ගෙවිය යුතු බදු ප්‍රමාණය නිසි ආකාරයෙන් නොගෙවා එය අඩුවෙන් ගෙවන්නට කටයුතු කළා කියන චෝදනාවක් එල්ලවීමත් එක්කලා ඇයට සිද්ධ වුණා තමන්ගේ තනතුරෙන් ඉල්ලාසනි. මේ වෙනස් වීමේ තව ප්‍රතිඵලයක් හැටියට බ්‍රිතාන්‍යයේ ප්‍රථම වතාවට ප්‍රධානම අමාත්‍යාංශ තුනකට, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය කියන තුනම දැන් කාන්තාවන් 3 දෙනෙක් අත තමයි පවතින්නේ. ඉතින් ප්‍රථම වතාවට මේ විදිහට කාන්තාවන් 3 දෙනෙක් ප්‍රධානම අමාත්‍යාංශ තුනක් බෙහෙවන තත්ත්වයට බ්‍රිතාන්‍ය මේ අවස්ථාවේදී පත් වෙලා තියෙනවා.
Apple වෙළඳ සන්නාමය පරිගණක තුලත් ජංගම දුරකථන වෙළඳපොළ තුලත් මේ පෙරලි කරපු සන්නාමයක්. අලුත් Apple දුරකථනයේ මේ සතියේ එළි දැක්වේ තවත් එවැනිම තාක්ෂණික පෙරලියක් එක නේද අමල්?
ඔව් කසප, දැන් අඟහරුවාදා තමයි Apple සමාගම ඔවුන්ගේ අලුත් දුරකථනය Apple iPhone 17 කියන එක ඔවුන් එළිදැක්වේ කැලිෆෝනියා නුවරදී. දැනට ඇමරිකාවට පමණක් සීමා වෙලා තියෙන මේ eSIM ක්‍රමය ඔවුන් ලෝකයේ අනෙකුත් සියලුම වෙළඳපොළවලටත්, අනිත් හැම මාකට් එකටමත් හඳුන්වා දීමට කටයුතු කරනවායි කියලා මේ Apple iPhone 17 එක්කලා. iPhone Air කියන අලුත් දුරකථනය මේක දැනට වෙළඳපොළේ තියෙන ජංගම දුරකථනත් එක්ක සංසන්දනය කරන ඉතාමත්ම තුනි, එහෙම නැත්නම් most thinnest කියලා තමයි මේක අදහස් කරන්නේ. ඝනකමින් අඩුම ස්මාර්ට් ෆෝන් එක හැටියට මීට කලින් තිබුණේ Samsung S25 කියන එක. ඒක මිලිමීටර් 5.8ක් කියලා කියනවා. නමුත් Apple Air කියන එක 5.6කට සීමා කළා කියලා. නමුත් ඒක ඉතාමත්ම තුනි ජංගම දුරකථනයක් වුණත් මේකේ තියෙන බැටරිය පාවිච්චි කරලා පැය 40ක වීඩියෝ බලන්න පුළුවන් මට්ටමට මේක නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ එක්කම දැනට ජංගම දුරකථන වල තියෙන අපි කියන මේ චිප් එක, එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක, ඒක වඩාත්ම බලවත් ප්‍රොසෙසර් එක Apple Air කියන අලුත්ෙන් හඳුන්වා දෙන මේ දුරකථනයට ලබා දුන්නයි කියන එකත් Apple සමාගම සඳහන් කරලා තියෙනවා.
හොඳයි, ඒ සමගින් සතියේ විදෙස් විත්ති විචාරය ලෝවට අවසන් වෙනවා. පුවත් විග්‍රහගෙන ප්‍රවීණ මාධ්‍යවේදී අමල් ජයසිංහ, ඔබට ස්තුතියි. අපි ලබන සතියේ හමු වෙමු. අයිබුවන්.
අයිබුවන් කසප.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.